බුදුහාඳුරන් වහන්ස, කල්‍යාණ මිත්‍රවරුනි, භාවනාව ගත සිත දෙකම නිවනවා සංසිඳවනවා තැන්පත් කරනවා. එමෙන්ම ගතිනුත් සිතිනුත් කෙනෙකු අපදිමත් කරනවා. මේවා තවදුරටත් සුදු වචන පමණක් නෙවෙයි, සංසුන් බව, සාමකාමී බව, තැන්පත් බව, මේවා හුදු වචන වලට සීමා නොවී අපේ අත්දැකීම් බවට පත්වෙමින් යනවා. අප හැම දෙනාම අඩුවැඩි වශයෙන් මේ ආධ්‍යාත්මික මඟ සලකුණු පහු කරමින් යනවා. ක්‍රමයෙන් ක්‍රමයෙන් භාවනාවේ රසය ගැඹුරින්ම භුක්ති විඳින්නට හැකියාව ලැබෙනවා. වැඩි වැඩියෙන් භාවනා කරන්න හිතෙනවා, පෙළඹෙනවා. නිශ්ශබ්දතාවේ විහිරෙන්න එහි අරුතක් අපිට වැටහෙන්නට විඳින්නට ලැබෙනවා. මේ සියල්ල තුළින් කල්‍යාණ මිත්‍රවරුනි, මේ දහමේ තිබෙන සජීවී බව, මේ දහමේ තිබෙන විචිත්‍රත්වය, සාමේ දහම අදටත් වළංගු බව, සිය දහස් වාරයක් යලි යලිත් සනාතන කරන ඒ දහමේ සජීවී බවට අප හැම දෙනාම අපේ මද්දකීම් වලින් සාක්ෂි කරන සමහර විට තිබුණු ගැටලු විසඳිලා ඇති, සමහර විට තමා තුළින්ම ඒ ගැටලු විසඳෙන්නට ඇති, තමත් සමහර ගැටලු නොවන බව අවබෝධ වෙලා ඇති. ඉතිරි වී තිබෙනවා නම් ගැටලු, ඒ ගැන අහන්නට, විමසන්නට සහ සාකච්ඡා කරන්නට වෙලාවයි මේ.
ඒ එක එකක් අනිත්‍යකක දැන් මම ඒ පරියන් කියනකොට අනිත්‍යක මම කියේ කරගෙන යන භාවනාවේ මගක් යනකොට කියන අපිට මේ මොකක්ද සිතිවිලි එතකොට අපි අස්තිකෙච්චුනේ ඒ සිහිය පොඩ්ඩක් එහාම යනකොට අපි ලොකු මානසික ආයතනයක් කියන එක මම අදුද්දක් ඒ පොඩ්ඩක් මට පහදලා දෙන්න අනිත් එක දැන් අපි හතර ඉරියව්වෙන් යනකොට අපි පරියන්කේ ඉන්නකම එතකොට සක්මණේදී අපි යන අවස්ථාවලදී වම් පායකින් යන අපි කිනක අවස්ථාවක යනකොට නිකන් රොබෝ කෙනෙක් යනවා වගේ එතකොට අපි ඒ යන අවස්ථාවේ කකුල් දෙකේම ඉන්නේ එකමද එතකොට මට වෙනවා නම් ඒක විතර මේක වම් පාදයේ ලකුණු පාදයේ කියලා දෙන්න සංධානයක් කරගන්න ඕනේ
ඒ වම් පාදේ දකුණු පාදේ කියා නම් කරාට වරදක් නැහැ. ඉතින් නම් නොකර කියලා අඩුවක් වෙන්නේ නැහැ. එහෙම අපි නමක් දෙන දීමෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ සිතිවිල්ලක් ඇති කරනවනේ. එතකොට වෙන සිතිවිලි වලට එන්නේ ඉඩ අහුරනවා. ඒ ඇවිදීමට අදාළ නැති සිතිවිලි ගැන හිතන්න තියෙන ඉඩ අහුරන එකයි ඒක කරන්නේ. මේ ඇවිදීම සම්බන්ධ සිතිවිල්ලක් තමයි හිතට හිතන්න දීලා තියෙන්නේ. මේ වම් පාදේ, මේ දකුණු පාදේ කියලා. ඉතින් බලාපොරොත්තුව ඒ හිත දිවීම අනවශ්‍ය කාරණාවට දිවීම අඩුපිරීම. ඒ නිසා ඒ වරදක් නැහැ. හැබැයි ඒ අත්‍යවශ්‍ය දෙයක්ුත් නෙමෙයි. එහෙම නැතුව හුදු ඇවිදීම ගැන, ඇවිදීමේදී සිදුවන ක්‍රියාවන් ගැන, දැනෙන දේ ගැන, ස්පර්ශයන් ගැන, තමන් ගන්න තීරණ ගැන ඇවිදිනකොට ඒ ගැන දැනුවත් ඇවිදීම හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඒ කිව්වාගේම මේ ඔය කල්පනා වලට යන්නේම සිහිය නැති වුණාම සිය නැතිව ගිය සැනින්ම අප පිවිසෙනවා කල්පනා ලෝකයකට. මේ යථාර්ථයෙන් ඉවත් වෙලා අපේම මනස්ගතයක් ඇතුළට අපි යනවා. සිහියෙන් සිටින විට අපේ ඉන්නේ පොදු යථාර්ථයක් එක්ක. සිහියෙන් අවධානයෙන් සිටින විට අපේ ඉන්නේ පොදු අත්දැකීමක් එක්ක. පොදු අත්දැකීම කියන්නේ අපි 10 දෙනෙක් මෙතන ඉන්නවා නම්, 20 දෙනෙක් ඉන්නවා නම්, අපි සිහියෙන් නම් ඉන්නේ 20 දෙනාම අපි අත්දකින්නේ පොදු යථාර්ථයක්. ඇහෙනවා. ඒ අපි හැමෝටම ඇහෙනවා සිහියෙන් ඉන්නවා. දැන් සිහිය නැති වුණ ගමන් අපි යනවා වෙනම පෞද්ගලික කල්පනා ලෝකයකට. දැන් ඒ කල්පනා ලෝකයේ පොදු නැහැ. අපි එක එක්කෙනා වෙන වෙනම ලෝකවල ඉන්නේ. අපිම දන්නේ අපි ඉන්නේ මොන ලෝකෙද කියලා. ඒ ඇත්තක් නෙමෙයි. සිහිය තියෙන විට අපි මෙතන ඉන්නවා. සිහිය නැති විට අපි ඉන්නේ කොහෙද කියලා අපිවත් දන්නේ නැහැ. මෙතන නෙමෙයි ඉන්නේ. එය පැහැදිලි. හැබැයි කොතනද ඉන්නේ කියා කියන්න බෑ. අපිට වෙන තැනක ඉන්න බෑ. වෙන කොහෙවත් අපිට ඉන්න බෑ. තමයි අපිට කියන්න බුණ අපි ගෙදර හිටියේ කියලා මනසින්. එනවාට මනසින් ගෙදර ඉන්න බෑ කෙනෙකුට. මෙතනත් නෑ, එතනත් නෑ. සිහියෙන් ඉන්නවා නම් මෙතන ඉන්න පුළුවන්. සිහිය නැති වුණොත් සැනින්ම අපි අභව්‍ය තැනකින්, ඒ කියන්නේ සිටිය නොහැකි තැනක අපි ඉන්නේ. එතන ජීවත් වෙන්න බෑ. දෙලොවක් අතර ඉන්නේ. මෙතනත් නැහැ, එතනත් නැහැ. අපිට පාලනයකුත් නැහැ. හැබැයි වාසනාවකට නැවත සිහි එනවා. සිහි ආවහම මේ මානසිකාරයෙන් ඒ දෙලොවක් අතර ගත කළ ඒ ගන්ධබ්බ ජීවිතයෙන් අපිට එන්න පුළුවන් මෙතෙන්ට. මෙතෙන්ට අපි ආපහු එන්නේ සිහිය නිසා. සිහිය නැත්තම් එන්න බෑ. ඒ ගිය තැන ඉන්න වෙනවා. එහෙම මෙතනින් වෙන තැනකට ගිහිල්ලා ආපහු එන්න බැරි වුණු අය බොහෝ දෙනෙක් ඉන්නවා. විශේෂයෙන් ওই මානසික රෝහල්වල. ඒ වාට්ටුවල ඉන්න අය දිහා බැලුවාම එයත් එක කතා කළාම මේ කාරණේ හොඳට පැහැදිලියි. එයා මෙතන නෙමෙයි ඉන්නේ. වර්තමානයේ නෙමෙයි. වෙන තැනක. වෙන තැනකට ඒගොල්ලෝ ගියා අපි වගේම. හැබැයි ආපහු එන්න බැරි වුණා. දැන් එතන තමයි එයාගේ ඇත්ත ලෝකය. හැබැයි ඒ ඇත්ත ලෝකය පිස්සුවා. ඒ ඇත්ත ලෝකය එයාට ඒ ඇත්ත ලෝකය ඇත්තක් නෙමෙයි. එනිසා දුක් විඳිනවා. දැන් අපිත් එහෙම යනවා වෙන ලෝකවලට. නමුත් යාන්තම් හරි සිහිය තියෙන හින්දා අපිට නැවත මෙතෙන්ට එන්න පුළුවන්. ඒතර වර්තමානයේ තියෙන පෙකණිවැල තමා සිහිය. ඒ පෙකණිවැල සිහිය නැමැති පෙකණිවැල කපලා දැම්මොත් නැවත වර්තමානයට එමක් නැන්නේ. නතර වෙන්න එන්නේ අර වාට්ටුවල. ඒ නිසා ඔය කල්පනා ලෝකවල සැරිසැරීම හිතන තරම් මේ සරල සැහැල්ලු දෙයක් නෙමෙයි. බොහොම බැරෑරුම්ම ගන්න. දාපො වෙන්න පුළුවන් හින්දා අපි බය නැතුව එහෙම සිහින මාලිගා හදමින් ඒ තුල ජීවත් වෙමින් විඳිනවා. හැබැයි කිසියම් මොහොතක සිහිය නැමැති පෙකිනි වල කැඩිලා ගියොත් එහෙමනම් වර්තමානයක් නැහැ. මානසිකාරය ගැන සිහිය ඇති කරගන්න. සිහියෙන් කල්පනා කරන්න. අවශ්‍ය නම් සිහියෙන් කල්පනා කර. ඒ සිහියෙන් කල්පනා කරනකොට මානසිකාරය යෝනිසෝ වෙනවා. එතකොට යෝනිසෝ මානසිකාරය. යෝනිසෝ මානසිකාරයේ උදව් වෙනවා අපිට ඇත්ත තේරුම් ගන්න. අයෝනිසෝ මානසිකාරයේ සම විටම බොරුව ඇත්තක් විදිහට පෙන්නනවා. ඒක බොරුව ඇතුලේ අපව ජීවත් කරනවා. අපිම හිතන දේවල් අපිට ඇත්තින් පස්සේ. මේ හැඟීම් ආවේගෙන්නෙම අයෝනිසෝ මානසිකාර නිසා. අසිහියෙන් කරන කල්පනා නිසා ඕනෑම හැඟීමක් එන්නේ. තරහ එන්නේ කෙනෙක් කරන දෙයක් දිහා අපි වැරදි විදිහට කල්පනා කිරීම නිසා. අනිත් අය කරන වැරදි නිසා නෙමෙයි අපිට තරහ එන්නේ. ඒ අය කරන ක්‍රියා ගැන අපි වැරදි විදිහට සිතීම නිසා. ඒතර වැරද්ද අපි තරහ නොවන විදිහටත් ඒ අය කරන කියන දේවල් දිහා අපිට බලන්න හිතන්න පුළුවන්. තරහ නොවන විදිහ. මේ පුළුවන්කම තියදී අපි කෝප වෙන විදිහටම හිතනවා. අනිත් අය කරන ක්‍රියා නිසා අපි කර්ම රැස් කරන්නේ. එයාත් කර්ම රැස් කරනවා ඇති නැතුවත් ඇති. නමුත් අපි කර්ම රැස් කරනවා. ඒ තමයි අයෝනිසෝ මනසිකාරී විපාක කර්ම. ତରେ අපිම රැස් කරන කර්ම විඳින්න අපිට ඉන්න වෙනවා, එන්න වෙනවා. ඉන්නත් වෙනවා සසරේ, එන්නත් වෙනවා සසරේ. දැන් අපි ඉන්නේ තේ නිසා. වෙන කාගේවත් කර්ම නිසා නෙමෙයි අපි මේ ඉන්නේ, විඳින්නේ, එන්නේ. අපේම අයෝනිසෝ මනසිකාරයෙන් නිස්පාදනය කළ කර්ම නිසා. කල්පනා කරන්න අවශ්‍ය නම් සිහියෙන් කල්පනා කරන්න. සිහියෙන්. ඒ කල්පනාව වෙනස්. ඒ කල්පනාව අපව මායා ලෝකයකට ගෙනියන්නේ නැහැ. ඉන්ද්‍රජාලම් පෙන්වන්නේ නැහැ. මවා ගැනීම නැහැ. තමන් ඇත්තටම දුටු දෙයි ඒ ගැන තමන් සිතුණු දෙයි මේ දෙක වෙන් කරගන්න. තමන්ට සැබවින්ම ඇසුණු දෙයි ඇසුණු දෙය ගැන තමන් සිතූ දෙයි මේ දෙක දෙක අපිට ප්‍රශ්නයක් එන්නේ අපි හිතන දේ නිසා මිසක් ඇහෙන දේ නිසා නෙමෙයි. දකින දේ නිසා නෙමෙයි අපේ හිතේ හැඟීමක් එනවනම් රාගයක් එනවනම් පටිගයක් එනවනම් බයක් එනවා නම් එන්නේ ඒ දුටු දේ ගැන අපි සිතන රටාව නිසා. සසරට හේතු අයෝනිසෝ මනසිකාරය නිවනට හේතු වෙන්නේ යෝනිසෝ මනසිකාරය. එක අකුරක වෙනස. ඒ අකුරේ වෙනස සංසාරේ නිර්වාණය අතර වෙනසට හේතුයි. වාහනයක් කන්දක් නැගින විට නැතිනම් මහා බරක් පටවගෙන යන විට එසේත් නැතිනම් අධික වේගයෙන් යන විට එහි ශබ්දේ වැඩි. දුම වැඩි. කම්පණය වැඩි. එයින් හානිය වැඩි පරිසරයට. නමුත් එහෙම නැතුව බෑ. ඒ අධික බරක් රැගෙන යනවා නම් ලොකු කන්දක් නම් නගින්නේ අධික වේගයෙන් නම් යන්නේ ඒ නිහඬව යන්න බෑ. බර කම්පනයක් ඇති නොකර යන්න බෑ වාහනේට. මහා බරපතල කල්පනා ආවේගශීලී කල්පනා බැරෑරුම් කල්පනා වල අපි එරිලා ඒව ඇදගෙන යනවනම් අපේ හුස්ම හරි බරයි. හුස්මට බෑ සැහැල්ලු වෙන්න. ළඟපාත ඉන්න අයටත් ඇහෙනවා. ඒ බඳු ආවේගශීලීව සිටින කෙනෙක් ගන්න ආශ්වාසෙත් පිට කරන ප්‍රශ්වාසෙ. ඒ අහල පහලටත් ඇහෙනවා. සාමාන්‍යයෙන් හුස්මත් Tamanටවත් ඇහෙන්නේ නැහැ. නමුත් අර වෙලාවට අනිත් අයටත් ඇහෙනවා Taman හුස්ම ගන්න හැටි පිට කරන. ඒ හඬ. ඒ වාත්තරින විට භාවනාවේදී අපි ඒ වාත්තරමින් නැවත නැවත හුස්මට හිත ගේන විට අර බරපතල බැරෑරුම් ආවේගශීලී සිටිවිලි වලට අපි බරපටවන්නේ නැති විට මහා බරක් පටවගෙන අධික වේගයෙන් මහා කන්දක් නැංග වාහනේ නිකන් තනිතලාවකට එනවා වගේ වේගය අඩු වෙනවා. අර පටවන් හිටිය බර පැත්තකට දැම්මා වගේ. එවිට හඬ නිකම්ම අඩු වෙනවා. ඒ කම්පණය අඩු වෙනවා වාහනේ. වේගය අඩු වෙන්න වැඩි වෙන්න තනිතලාවකට එන විට සැහැල්ලු වෙන විට හඬ අඩු වෙනවා. ඉන්ධන දහනය කාර්යක්ෂම වෙනවා. කම්පණ අඩු වෙනවා. ඒ වගේ මේ හිතයි ගතයි සැහැල්ලු වෙන විට කල්පනා අඩු වෙන විට දුරදිග යන කල්පනා නැති විට එතන එතනම සිටිවිලි ඇතිවිවි නැතිවිවි යන විට හුස්ම සැහැල්ලු වෙනවා. හුස්ම බර අඩු වෙනවා. හරියට දැන් එක තැනක වාහනේ නවත්තල වගේ. තමයි එන්ජින් එක වැඩ කරනවා නමුත් වාහනේ යන්නේ නැහැ කොහෙවත්. එතන තමයි අඩුම හඬ තියෙන්නේ. අඩුම හඬ. වාහනේ එන්ජින් එක වැඩ කරනවද නැද්ද කියලාවත් ඇහෙන්නේ නැති තරමට හඬ අඩුයි, කම්පණය අඩුයි. දැන්නේ ඉබඳු තැනකටයි ඔය අපි එන්නේ ආනාපාන සතියේ. හුස්ම ගන්නවද නැද්ද කියලාවත් හිතාගන්න බැරි තැනකට. ඒ හුස්ම කවදාවත් අපිව වෙහෙසටපත් කරන්නේ නැහැ. ඒ වෙනුවට තිබුණා නම් වෙහෙසක්, ඒ වෙහෙසත් අපෙන් අයින් කරනවා ඒ හුස්ම. දැන් එහෙම සිටින විට දැන් බරක් නැහැ. කිසිම බරක් නැහැ. කිසිම දෙයක් ගැන. භාවනාව බරකුත් නෙමෙයි, තමන් බරකුත් නෙමෙයි, ලෝකයේ බරකුත් නෙමෙයි. ඒ සියලුම බර දැන් හැල් වෙලා. මේ බර කියලා කියන්නේ අපි හදාගන්න දෙයක්. ඕනෑම දෙයක බර අපිට දැනෙන්නේ ඒ දේ ඔසවගෙන සිටින තාක් කල් පමණයි. ඕනෑම දෙයක්. දැන් මේ එපමණ බර දෙයක් නෙමෙයි. ග්‍රෑම් වලින් මැන්නොත් 100ක් 200ක් 300ක් විතර ඇති. ඕනෑම පොඩි ළමයෙකුට ඔසවන්න පුළුවන්. මේ මොසවාගෙන සිටින විට තත්පරෙන් තත්පරය මේ බර වැඩි වෙනවා. බර වැඩි වෙනවා තත්පරෙන් තත්පරය. දැනෙන බර වැඩි. මොහොතක් මේ කිලෝ එකකටත් වැඩි බර. ඒතර බර කියන්නේ අපි යමක් ඔසවගෙන සිටින විට දැනෙන දෙයටයි බර කියන්නේ. මෙහි තියෙන දෙයක් නෙමෙයි. තියෙන දෙයට කියන්නේ ස්කන්ධය කියලා. ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ බර. බර කියන එක සාපේක්ෂයි අපි යමක් අල්ලාගෙන සිටින කාලයට. කොච්චර තදින් යමක් අල්ලන් ඉන්නවද, කොපමණ වෙලා යමක් අල්ලන් ඉන්නවද. ඒ උඩයි බර කියන එක දැනෙන්නේ. එසා බර දැනෙන්නේ උපාදාන කරහම. උපාදාන කර කෙනාටයි ඕනෑම දෙයක බර දැනෙන්නේ. උපාදානයක් නැත්නම් බරක් දැනෙන්නේ තියෙන්නේ ස්කන්ධයක් පමණයි. ස්කන්ධේ තියෙනවා බරක් නැහැ. ඒ නිසා දුක කියලා ධහමේ විස්තර කරන්නේ නැත්නම් ප්‍රශ්නය කියලා ධහමේ විස්තර කරන්නේ ස්කන්ධ පහට දෙමෙයි. පංච ස්කන්ධයේ දුකයි කියලා ධහමේ කොහෙවත් කියලා නැහැ. ස්කන්ධ පහ දුකයි කිය. දුක විස්තර කරන්නේ, ප්‍රශ්නේ විස්තර කරන්නේ උපාදාන ස්කන්ධ. පංච ස්කන්ධ නෙමෙයි උපාදාන ස්කන්ධ පහ. උපාදාන කළ කෙනාට බර දැනෙනවා ඕනෑම දෙයක. ඕනෑම දෙයක් උපාදාන කළොත් ඒ බරක්. උපාදාන කරන් ඉන්න ඒ බර වැඩි. එතර කුඩා දරුවෙකුටත් ඔසවගෙන සිටිය හැකි මේ ලීය අයෝමිය පුරුෂයෙකුටවත් ඔසවගෙන ඉන්න බැරි වෙලාවක් වෙනවා. මේ ලෝකේ බර ඔසවලා ලෝක වාර්තා තැබූ අයෝමිය පුරුෂයෙකුටුණත් මේ වගේ පුංචි දෙයක් දවස් ගානක් ඔසවගෙන ඉන්න දුන්නොත් එක මොහොතක් වෙන ඔසවගෙන ඉන්න බැරි. එක්ක මේ වැටෙනවා, එහෙම නැත්නම් අල්ලගෙන ඉන්න දේත් එක්ක එතනත් වැටෙනවා. ඒ අපි කියන මහා බරක් අපි ඔසවන් ඉන්නවා. ඒ ඇත්ත නෙමෙයි. අපි හැම ලොකු බරක් ඔසවන්නේ නැහැ. ඒ බර කියන්නේ අපි මේක අල්ලගෙන ඉන්න නිසා අපි හදාගන්න දෙයකට. අපි හදාගන්න දෙයකට. ඒතකොට විසඳුම මොකද මේක අනිත් පැත්ත හරවන එක. බොහොම සරල විසඳුමක්. මේ පැත්තට මෙහෙම තියන් ඉන්න කල් බර දැනෙනවා. මේක අනිත් පැත්ත හරවපු ගමන් සම්පූර්ණයෙන් හැල් වෙනවා. පුංචි පරිවර්තනයක් කරන්න තියෙන්නේ. අපි හැරෙන්න ඕනේ අනිත් පැත්තට. හැබැයි මේ පුංචි පරිවර්තනය නොදන්න කම නිසා හරි අකමැති නිසා හරි අපි තව තව බරපතල ගන්නවා. ඒ උපාදාන කරන පැත්තටමයි අපි ඉන්නේ. හැමිනෙන පැත්තටම හැම කුණු ගොඩක්ම එකතු වෙන පැත්තට දැන් ඒ උපාදානයන් අත්හරින ආනපන සතිය ආනපන සතිය කරන්න බෑ උපාදාන කරගෙන මේ සද්ද ඇහෙනවා අපිව උපාදාන කරන්නේ මතක් වෙනවා උපාදාන කරන්නේ ශරීරයේ වේදනා දැනෙන උපාදාන කිරිල්ලක් නැහැ. ඒ උපාදානේ අත්හරින උපාදාන නොකර ඉන්න අනුපාදානෙට යන්නේ. එවිට අර බර අඩු වෙනවා. කිසියම් දුරකට අපිට උපාදාන නොකර ඉන්න පුළුවන් ද ඒ පමණට සැහැල්ලු වෙනවා. ඉන්න වාහනේ අර නැවතුණා වගේ. බොහොම හිමීට. ඇහෙන්නෙත් නැති තරමට හුස්ම ගන්නවද නැද්ද දැනෙන්නේ නැති තරමට හුස්ම සැහැල්ලු බරක් නැහැ. දෙහෙම සිටින විට එක්වරටම අපිට දෙන්න මහා ලොකු හුස්මක්. එක්ක එනවා එක්ක යනවා. ඒ ඉබේට වෙන දෙයක් නෙමෙයි. ඉබේට නෙමෙයි. ඒ යමක් අපි උපාදාන කළා. කුමක් හෝ එක්ක ඇහුණු දෙයක් උපාදාන කළා. නැතිනම් දැනුණු දෙයක්, එහෙම නැත්නම් මතක් වුණු දෙයක්. ඒ උපාදාන කළ සැනින්ම අන්න බරක් වැටුණා. කන්ද නගින්න පටන් ගත්තා. වේගය වැඩි වුණා. දැන් ලොකු හුස්මක් ඇවිත් යනවා. එතෙන්දි හොඳම දේ තමයි බලන්න කුමක්ද උපාදාන කළේ. එකක් උපාදාන කළා කියන්නේ ඒ ඔබතුමී කියව එක සම්පූර්ණ නැත්ද? ස්කන්ධ පහ මෙතන උපාදාන වෙනවා. එකක් යමක් උපාදාන කළාද එතන ස්කන්ධ පහම උපාදාන වෙනවා. මේ ස්කන්ධ එකක් දෙකක් උපාදාන කළා ඉතිරි ටික උපාදාන නොකර ඉන්නවා කියලා එකක් නැහැ. මේ පහ එකට ඇති වෙන්නේ එකට නැති වෙන්නේ. ඉතින් හුස්ම ඒක තමයි හුස්ම කියන්නේ දර්ශකයක්. හුස්ම යනු දර්ශකයක් මොනිටර් එකක්. ඒහි මොනිටර් කරනවා නැත්නම් අපිට බලා ගන්න පුළුවන් මේ මනස උපාදාන කරන හැටි අත්හරින හැටි. අත්හරිනකොට හුස්ම සැහැල්ලු වෙනවා උපාදාන කරනකොට ගොරහැඩි වෙනවා. එතකොට අත්හරින්න ඒ කිසියම් දෙයක් උපාදාන කරන් තියෙනකොට තියෙනවනම් ඒ අත්හැරලා දාන්න. උපාදානය දැනගෙන පස්සම් භයං චිත්ත සංඛාරං අස්ස සිස්සාමි පිසික්ඛති. පුහුණු වෙන්න ආස්වාසේදී කිසියම් දෙයක් උපාදාන කරගෙන මනස කාර්යබහුල කළාද ඒ උපාදානය අත්හැරලා මනස ලිහිල් කරන්න ඒ සිතීම සැහැල්ලු කරන්න පුහුණු වෙන්න. ආස්වාසේදී කිසියම් දෙයක් උපාදාන කළාද ඒ ආස්වාදේදීම අත්හරින්න පුහුණු වෙන්න. ඊළඟ ප්‍රස්වාසයටවත් ගෙනියන්න එපා ඒ කල්පනාව. එතනම අත්හරින්න. ඊළඟ ප්‍රස්වාසයේ නිදහස් හිතකින් සැහැල්ලු හිතකින් කරන්න. ප්‍රස්වාසයකදී යමක් උපාදාන කරාද ඒ ප්‍රස්වාසයේදී මේ උපාදානය අත්හරින්න පුහුණු වෙන්න. එතනම
සමහරවිට දැනගෙන යනවා දැනගෙන ගිහිල්ලා ඒත් එක්කම ආයි පශ්චාත්තාපයට පත් වෙනවා ඇයි බැන්නේ කියලා. එතකොට මට හිතෙනවා මෙතන මම කියන එකේ පොඩ්ඩක් අපට උදව් කරනවා වගේ මේ බැලපන් කියලා ඒ වේලාවෙදි කියන්න කියලා මට හිතෙනවා. ඒක හරියට වැරදි නැහැ. මොකද අර අපි ඒ වෙලාවේදී චුට්ටක් හරි සිහියෙන් ඉන්නකොට ආතෝක වැඩක් නැහැ නේ මගේ දේවල් කියන්නේ කියලා අපිට මගේ අරගෙන අපි ආපහු එකම්ම බලනවා. ඒක ඉස්සෙල් දැන් ඉස්සෙල් අපි හදි කරා ඒක ඉස්සෙල් අපිට බලන්නම නෙවෙයි. සම්පූර්ණ හදි කරා හොඳයි.
ඒ තව පැහැදිලි කරන්න දෙයක් නැහැ නේ. ඒක ගෙදර ගියාම අහල්පාලි ඉන්නේ නැහැ පැහැදිලි කරන්න. ඒක හොඳට මේක පැහැදිලිවම කියවනේ. ඒක තමයි වෙන්නේ. තරහ එන්න නම් රිදෙන්න ඕනේ. රිදෙන්න නැතුව තරහක් ගන්න බෑ. මුලින් රිද්දව ගන්න ඕනේ. ඒ රිද්දව ගත්තට පස්සේ හරි ලේසි තරහ ගන්න. ඒ නිසා තව කෙනෙක්ව තරහ ගස්සන්න නම් කරන්න ඕනේ යාට රිද්දන එක. දැන් අපි හිතනවා මේ කවුරු හරි අපිට රිද්දෙව්වා කියලා. ඒ තමයි මම කියන කෙනාගේ දැක්ම. එයා එහෙම තමයි හිතන්නේ. අහවල් කෙනා මට රිද්දුවා. ඒ නිසා මට අයිතියක් තියෙනවා තරහ ගන්න. මට අයිතියක් තියෙනවා එයාටත් රිද්දන්න. ඒ තමයි මමත්වේ චින්තනය. මම හිතන හැටි. දහම එහෙම නෙමෙයි හිතන්නේ. මේ දෙකක් මම හිතන හැටි, දහම හිතන හැටි දෙකක්. ආත්ම චින්තනයයි අනාත්ම චින්තනයයි දෙකක්. ආත්ම චින්තනයේ ඉන්නකල් අපි රිද්දව ගන්නවා, තරහ ගන්නවා, පසුතැවෙනවා. ඔය දන්වැලේ යනවා අපි. ඔය රවුමේ කැරකෙනවා. ඒක ඉවරයක් නැහැ. රිද්දව ගැනීමේ, කෝප වීමේ, පසුතැවීමේ කීවරයක් ගියා. ඉවරයක් නැහැ. ඉතින් ආයෙත් එනවා, ආයෙත් රිද්ද ගන්නවා, ආයෙත් කෝප වෙනවා, නැවතත් පසුතැවෙනවා, නැවතත් රිද්ද ගන්නවා. ඒ මමත්වේ නැමැති ඒ කේන්ද්‍රයෙන් හදපු රවුමේ යනකල් ඔය ඒ මමත්වේ වටේ කැරකෙනකල් ඔය රවුමේ තමයි යන්න වෙන්නේ. වෙන රවුමක් නෑ අපිට. ඒ නිසා අනාත්මයට එන්න කියන්නේ මෙතන කවුරුවත් අපිව රිද්දුවේ නෑ. එහෙම කාටවත් රිද්දන්නත් බෑ. ශරීරයට පුළුවන්. තව කෙනෙකුට පුළුවන් ශරීරයට ඇල්පෙන්ට් එකකින් අනින්න. මදුරුන්ටත් පුළුවන්. ඒක රිදෙනවා අපිට. හැබැයි ශරීරයට විතරයි. මනසකට රිද්දන්න බෑ වෙන කිසි කෙනෙකුට. කාටද පුළුවන් මනසට ඉදි කටු වලින් අනින්න? ඇල්පෙන්ට් වලින් අනින්න පුළුවන් කාටද? මනස කොනිටන්න පුළුවන් කාටද? කාටවත්ද? ඔබේ මනසට රිද්දන්න කිසි කෙනෙකුට බෑ. ඒ අය කරන්නේ මොකද්ද? හොඳට උල් හදපු, උල් කරපු දේවල් අපිට දෙනවා. ඇල්පිනිත්ති වගේ අපේ අතට දෙනවා. අපි කරන්නේ ඒ දෙනේම අරගෙන අපිම ඇනගන්න. අපේ මනසට අපිමයි රිදවගන්නේ. අනිත් අය දෙන ආයුධ අරගෙන. ඒ අය ආයුධ දෙන එක ඇත්ත. බොහොම තියුණු ආයුධ දෙනවා, සියුම් ආයුධ දෙනවා. අපි ඒව අරගෙන අපිට ඇනගන්න. ඒක රිදෙනවා. රිදුනාම අපි හිතනවා මේ අය අපිට රිද්දෙව්වා කියලා. එවිට අපිට තරහ එනවා. මොකටද අනුන් දෙන ආයුධ අපි අතට ගන්න? ඒවා ආයුධ බව හඳුනාගන්න. ඒ හඳුනාගන්න මට්ටමට සිහිය තියාගන්න. ඔය කියන වචන, අනිත් අය කරන දේවල්, ඒ වගේ ඇමිනෙන්නේ යන්න එපා. ඇමිනෙන්න පුළුවන්. ඔය හැම වචනයකම ඇමිනෙන්න පුළුවන්. ඒක අපංකමක් නෙමෙයි, දුර්වලකමක්. තමන්ගේ හිත පරිස්සම් කර ගැනීම තමන්ගේ වගකීමක්. තමන්ව රැක ගැනීම තමන්ගේ වගකීමක්. ඒ වගකීමෙන් තමන් අත් දෙක හොදලා අනිත් අයට දොස් කියන එක තරම් මෝඩකමක් තවත් නැහැ. සිහියෙන් ඉන්න. සිහියෙන් සිටින විට ඇහෙන්නේ අනිත් අයගේ වචන පමණයි, කෝපය නෙමෙයි. වචන ඇහෙනවා. ඒ වගේ තේරුමුත් Tamanට වටහා ගන්න පුළුවන්. එතකොට Tamanගේ කන් දෙකට එන්නේ, අපේ කන් දෙකට එන්නේ ඒ වචන විතරයි. කෝපය එන්නේ නැහැ. සිය නැතුව ඇහුවොත් කෝපය එනවා. සිය නැතුව ඇහුවොත් අපි අපිට රිදව ගන්නවා. අපිම අපිට රිදවගෙන අපි අනිත් අයටත් රිදවනවා. ඒ තමයි ස්වභාවයේ රිදුණු සිත් රිදවනවා. හැම විටම රිදවන්නේ රිදුණු සිතක්. මුලින් Tamanට රිදවගෙන ඉන්පස්සේ අනිත් රිදවනවා. එනිසා මේ ප්‍රශ්නය අපි අපෙන් අහන්නට ඕනේ. අපි අපිට රිදව ගන්නවද? තව කෙනෙකුට පුළුවන් අපේ අතට වහ දෙන්න. අපි ඒ පානය කරනවද? එයා දුන්නා කියලා.
සිහියෙන්
හිතන්නේ කියලා කිව්වා ඒක කොහොමද? හ්ම්. සිහියෙන් හිතන්නේ කියලා. ඒක කොහොමද? කොහොමද වෙන් කරගන්නේ? වෙන් කරගන්න දෙයක් නැහැ එතන. ඒ කියන්නේ සිහියෙන් සිටීමයි දෙකක් වෙන් කරගන්න බෑ. දැවිදින්න අපි සක්මන් භාවනාවේදී ඇවිදින්න පුළුවන්. සිහියෙන් ඇවිදිනවා, සිහියෙන් ඇවිදිනවා. ඉතින් එහෙම දෙකක් තියෙනවා. ඇවිදිනවා. ඒක අපිට ඕන නම් සිහියෙන් ඇවිදින්නත් පුළුවන්, සිහියෙන් ඇවිදින්නත් පුළුවන්. ඒ ඇවිදින එක පුළුවන් නම් සිහියෙන් ඇවිදින්න. ඇයි හිතන එක සිහියෙන් කරන්න බැරි? මුලින්ම කුමක් ගැනද සිතන්නේ කියන කාරණය සිහියෙන් තීරණයකට එන්න. මෙන්න මාතෘකාව. මේ දේ ගැන හිතන්න ඕනේ. ගේ හදනෙක් ගැන හිතන්න ඕනේ. යන ගමන ගැන හිතන්න ඕනේ. අඳින ඇඳුම ගැන හිතන්න ඕනේ. උයන කෑම ගැන හිතන්න ඕනේ. කුමක් හෝ මාතෘකාව. හරියට රචනාවක් ලියනවා වගේ අපි මාතෘකාව උඩින් ලියනවා. මාතෘකාවට යටින් ඉරක් අඳිනවා, ඉරි දෙකක් අඳිනවා. ඒ වගේ සිහියෙන් හිතන්න. මෙන්න මේ මාතෘකාව ගැන මං හිතනවා. මේ කාරණේ ගැන. ඉතින් ඊළඟට ඒ කාරණේ අවශ්‍යතාවය දැනගෙන හිතන්න. ඒ කොමනවද උයන්නේ? කොහොමද උයන්නේ? කොයි වෙලාවටද උයන්නේ? කවුද උයන්නේ? කී දෙනෙක් උදු උයන්නේ? ඉතින් ওই ටික ওই වැඩි කාරණා නැහැනේ හිතන්න. හිතන්න තියෙන ටික තික් ගන්න තියෙන තීරණ ටික මොනවද? ඒ තීරණ ගන්න. ඒතර ওই මිනිත්තුවක්වත් යන්නේ නැහැ සීයෙන් හිතන්න ගියොත් ප්‍රශ්නයක් ගැන තීරණයක් ගන්න පොඩි වෙලාවකින් පුළුවන් ඉවර කරන්න. ඒතර හිතලා ඉවරයි හිතන ලොකු නැවතුම් සිතක් තියන්න. ඔන්න ආයි පාරක් කියවල බලන්න. මෙන්න මේ කාරණය ගැන මං හිතුවා. මෙන්න මේ මේ කාරණා හිතුවා. මේවා තමයි වියන්න හිතුවේ. මේ ප්‍රමාණයට, මේ වෙලාවට, මේ විදිහට. හරි. එතන අඩුපාඩුවක් තියෙනවා නම් හදන්න පුළුවන්. හදලා ඒක සංස්කරණය කරලා ඉවරයි දැන්. ආයෙ යන්න එපා ඒකට. දැන් හිතලා ඉවරයි. ඒක ඉවර කරන්න. ඉවර කරලා විවේක ගන්න. දැන් මේ සිහියෙන් හිතන්න පුළුවන් නම් බොහොම ඉක්මනට තීරණ වලට එන්න පුළුවන්. පහසුවෙන් තීරණ වලට එන්න පුළුවන්. නිවැරදි තීරණ වලට එන්න පුළුවන්. ඒ වගේම මනස කාර්ය බහුල කරගන්න නැතුව හිතන්න පුළුවන්. හැම වෙලෙම හිතන්න ඕනේ නැහැ අපි. ඉතින් සිතන්න අවශ්‍ය නැත්නම් නොසිතයින්. සිහියෙන් ඉන්න. කල්පනාවක් නැහැ. ඔය ඇහෙනවා, මතක් වෙනවා, දැනෙනවා, පේනවා එපමණයි. හිතන්නේ. අපි චිත්‍රය දිහා බලන විට, පින්තූරය දිහා බලන විට, නැතිනම් කෙනෙක් දිහා මලක් දිහා බලන විට අපේ ඇස් දෙක එතනට එකතු වෙනවා. අපේ ඇස් දෙක එකතු වෙන්නේ ඒ බලන රූපයේදී. නාභිකත වෙනවා කියනවනේ ඇස් දෙක. ඇස් දෙකේ ඉඳලා ඉරි දෙකක් ඇන්දොත් හරියට ඉරි දෙක එකතු වෙන්නේ ඒ අපි බලන රූපෙදි. කොහේ හරි. ළඟ රූපයක් දිහා බැලුවොත් ළඟදී එකතු වෙනවා. ඈත රූපයක් දිහා බැලුවොත් ඒ ඈතදී ඇස් දෙක එකතු වෙනවා. කොහේ හරි ඇස් දෙක එකතු වෙනවා බලන රූපෙට. ජනේලයකින් වගේ අපි බලනකොට වීදුරුවකින් ජනේලයකින් අපි එළිය බලනකොට ඒ ජනේලෙදී අපේ ඇස් දෙක එකතු වෙන්නේ නැහැ. අපි බලන්නේ ජනේලෙ දිහා නෙමෙයි වීදුරුව දිහා නෙමෙයි වීදුරුව විවිධ බලන. අදර කෙනෙකුට හිතන්න පුළුවන් මෙයා ජනේලෙ දිහා බලාගෙන ඉන්නවා කියලා. නමුත් ඇත්තටම ජනේලෙ දිහා නෙමෙයි බලන්නේ. ජනේලේ හරහා බැලීමක් එතන තියෙන්නේ. ජනේලේ විනිවිද දැක්මක්. ඒ ඇස් දෙක දිහා හොඳට බැලුවොත් ඒ පේනවා ඒ ඇස් දෙක එකතු වෙලා නැහැ. වෙන වෙනම තියෙන්නේ. ඒ සමාන්තරයි. ඒ ඉරි දෙකක් ඇන්දොත් ඇස් දෙකෙන් එළියට එන ඉරි දෙක සමාන්තරයි. එකතු වෙන්නේ අනන්තයේ කියලා. ඒතර විද්‍යාව කියන්නේ සමාන්තර රේඛා දෙකක් එකතු වෙන්නේ අනන්තයේදී. මේ විදිහට බලන්න පුළුවන්. ඒ පුහුණු වෙන්න ඕනේ. එතකොට ජනේලයක් දිහා බලන විදිහට අනිත් දේවල් දිහාත් බලන්න. බිත්තියක් දිහා බලන්න. ඒතර බිත්තිය දිහා නෙමෙයි බලන්නේ බිත්තිය විනිවිද හරියට වීදුරුවකින් එහා බලනවා වගේ බලන්න. කිසිම තැනක් උපාදාන කරන්න එපා බිත්තිය. ඔය බලන්න. දැකලා ඇති පුංචි ළමයින්ගේ ඇස්. එයාගේ ඇස් තාම එකතු වෙලා නැහැ. ඒ පේශි තාම ඒ මනස පුරුදු කරලා නැහැ උපාදානය කරන්න. එස ඇස් දෙක වෙන වෙනම වැඩ කරන. සමහරට ඒ ළමයා අපි දිහා බලන් ඉන්නවා කියලා හිතුවට ඇත්තටම අපි දිහා නෙමෙයි බලන් ඉන්නේ. හොඳට බලන්නේ ඇස් දෙක දිහා. ඒ ළමයා අපිව විනිවිද බලන්නේ. අපි අයින් වුණා කියලා ඇස් හෙලවෙන්නේ නැහැ. අපි එතන හිටියා කියලා බාධාවකුත් නැහැ. ඒ පුංචිම ළමෙක් බලන් ඉන්න විදිහට. ඒ ළමයි බලාගෙන ඉන්නවා අපි ඒ ළමයාගේ ඇස් දෙක ඉස්සරහා හිටගත්තා කියලා ප්‍රශ්නයක් නැහැ. අපි එතනින් අයින් වුණා කියලා ඒ ළමයාට ප්‍රශ්නෙකුත් නැහැ. මක් නිසාද ඒ ළමයාට අපිව පේන්නේ, අපිව දැක්කේ නැහැ. අපි දිහා නෙමෙයි බැලුවේ. ඒ ළමේකට මේ සියල්ල පාරදෘශ්‍ය විනිවිද බලන්න පුළුවන්. විනිවිද පේන්නේ නැහැ. නමුත් ඒ ළමයා බලන්නේ විනිවිද බලන විදිහට. ටික ටික අපි යමක් දිහා බලන්න පුරුදු කරනවා, උපාදාන කරනවා. මේ දිහා බලන්න, මා දිහා බලන්න, අර දිහා බලන්න කියලා. දැන් ඉතින් අපේ මේ ඉන්ද්‍රියන් සියල්ල උපාදාන කරන්න පුරුදු කරලා තියෙනවා. සියලුම ඉන්ද්‍රියන්, මනින්ද්‍රියත් ඇතුළුව. එහෙම අපි පුරුදු කරා නම් අපිට අනිත් පැත්තටත් පුරුදු කරන්න පුළුවන්. අනුපාදාන කරන්න. ඉතින් ඇස් දෙකත් එක්ක කළා බලන විශේෂම එලිමහන් භාවනාවට ගියාම මේ ශාලාව ඇතුළේදී 100 න් ඉන්න පුහුණු වෙලා පුහුණු වෙලා පුහුණු වෙලා එළියට කියලා එකපාරට යමක් උපාදාන කරගෙන හිතන්න වැඩ කරන්න එපා. මේක අපරාධයක්. නිදහසේ ඉන්න ගිහින් බලන්න මොනවද පේන්නේ. මේ පේන දේවල් විනිවිද බලන් ඊට එහා තියෙන දේහත් දිහා බලන විදිහට. දැකීමක් මිස පෙනීමක් නෑ. බැලීමක් තිබෙනවා, දැකීමක් තිබෙනවා, නමුත් පෙනීමක් නෑ. හරිම සැහැල්ලුයි. යමක් දිහා බලන්න අවශ්‍ය නම් ඒ කෙරෙහි පූර්ණ අවධානය යොමු කරන්නත් පුළුවන්. සාමාන්‍ය කෙනෙකුට යොමු කළ නොහැකි තරම් පූර්ණ අවධානය, ඒකාග්‍ර වූ අවධානයක් යොමු කරන්නත් පුළුවන්. යමක් දිහා බලන්න ඕන නම්, යමක් කියවන්න අවශ්‍ය නම්, යමක් හරියට දකින්න ඕන නම්, සාමාන්‍ය කෙනෙක් නොදකින ඉතාම සියුම් ලක්ෂණ රේඛා සලකුණු පවා දකින්න පුළුවන්. ඒ පුහුණු කළ ඉන්ද්‍රියට අවශ්‍ය නැත්තම් කිසිවක් නොදැක හරියට වීදුරුවකින් බලනවා වගේ බලාගෙන ඉන්නත් පුළුවන්. එතකොට සිහියට ඒ කාර්යයන් දෙකම කරන්න පුළුවන්. ඇසීමත් එක්කත් පුළුවන්. සිතීමක්වත් පුළුවන්. මතක් වෙන දේවල් වල වැදිලා හැප්පිලා ඒව බදාගෙන ඒ ගැන හිත හිත ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ සිතිවිලි විනිවිද දකිමින් ඉන්නත් පුළුවන්. ඒ වගේම අවශ්‍ය සිතිවිල්ලක් ගැන කෙලවරට යන කල හිතන්නත් පුළුවන්. මේවා හැකියාව. ඒතර මේ කොපමණ හැකියාවන් මිනිස්සෙකුට තියෙනවද? පුළුවන්ද? ඒ මිනිස්සෙකුට කළ හැකි දේවල් වල සීමාවක් නැහැ. හැකියාවන් වල කුසලතාවල අසීමිත හැකියාවන්, අසීමිත කුසලතා තිබෙනවා. එහෙම තියාගෙන අපි මේ අසීහියෙන් වැඩ කිරීම, අසීහියෙන් සිටීම කියන හැකියාව විතරයි පාවිච්චි කරන්නේ. මොනතරම් කර්මයක්ද, මොනතරම් අවාසනාවක්ද? ප්‍රශ්න තියෙනවද?
කස්තවන්ත ප්‍රශ්න සිහිය දෙන ක්‍රමයෙන් මොහොතේ මොකද වාගිය යාත්‍ය කියන්නේ පරිවර්තන
ඒ හැඟීම ඇති වෙන්නේ අසිහිය නිසා. අසීයෙන් සිටින විටයි එබඳු සිතිවිලි උපදින්නේ. මේ මම, ඇහෙන්නේ මට, හිතන්නේ මම, මේ මගේ, ඒ වගේ සිතිවිලි නිෂ්පාදනය කරන්නේ අසීහිය. සිහිය ඇති වෙනකොට ඒ අසීහිය නිෂ්පාදනය කළ දේවල් නවතිනවා. ඒ අසීහිය නිෂ්පාදනය නවතිනවා. ඇසීම නෙමෙයි නවතින්නේ. ඇහෙනවා. ඇසීම හොඳටම සිද්ධ වෙනවා. හැබැයි මේ මමයි අහන්නේ, මටයි ඇහෙන්නේ. ඒ සිතිවිල්ල එන්නේ නැහැ. ඇහෙනවා පමණයි. ඇසීම නවතින්නේ නැහැ. ඇහෙනවා. නමුත් අර ඇහුණු කෙනා ඒ පුද්ගලයා කියන එක එන්නේ නැහැ එතෙන්ට. තව කෙනෙක් කිව්වොත් එහෙම ඒ වෙන දෙයක් ඇහුණේ කියලා ඒකෙන් ප්‍රශ්නිකුත් නැහැ. වාදයක් නැහැ එතන. නෑ මට ඇහුණේ මෙහෙමයි. මේකම තමයි කිව්වේ. ওই කියන එක බොරුවක්. එහෙම වාදයක් එන්නේ. ඉතින් එයා තව කෙනෙක් කියනවා නේ එයාට හැවුණ දේ කෙච්චරයි. මෙතන උපාදානයක් නැහැ, මමත්වයක් නැහැ. ඉතින් මමත්වයක් මමත්වය anu ඇත්තටම තියෙන දෙයක් නෙමෙයි. ඒ ඇත්තටම තියෙන දෙයක් නා අපිට නැති කරන්න බෑ. එය සංස්කාරයක්, හදාගන්න දෙයක්. ඉතින් ඕනනම් හදාගන්න පුළුවන්, ඕනනම් හදාගන්න නැතුව ඉන්න පුළුවන්. සිහින් ඉන්නකොට තේරෙනවනේ ඇහෙනවා. හැබැයි මට ඇහුණි කියන සිතිවිල්ල එන්නේ නැහැ. මතක් වෙනවා. මටයි මතක් වුණේ. ඒ සිතිවිල්ල එන්නේත් නැහැ. හැබැයි මතක් වුණු බව දන්නවා. තව කෙනෙකුට කියන්නත් පුළුවන් මෙහෙම දෙයක් මතක් වුණා කියලා. මෙහෙම දෙයක් ඇහුණා කියලා තව කෙනෙකුට කියන්න පුළුවන්. ඇහුණු දේ ගැන සාකච්ඡා කරන්නත් පුළුවන්. මමත්වයෙන් තොර
අපිට ඇහෙන සද්දත් අපි හඳුර ගන්නවා කියන්නේ එතන මේ අපේ හිතෙන් යමක් ප්‍රක්ෂේපණය වෙනවා නේ. ඒ කියන්නේ එතන මමත්වයක් තියෙනවා. එහෙනම් මේ ගෙම්බෙක සද්දත් හරි කුඩි සද්දක් කියන එක හඳුර ගන්නවා කියන්නේ එතන මමත්වයක් ඇතුළ ඇවිල්ලා
නේ. මමත්වයෙන් හඳුනා ගන්නත් පුළුවන්. ඒ මමත්වයෙන් හඳුනා ගැනීම වෙනම දෙයක්. මමත්වයෙන් තොරව හඳුනා ගන්නත් පුළුවන්. දෙගෙම්බෙක් කියලා හඳුනා ගැනීමේ මමත්වයක් නැහැ. දැන් Tamante ඒ ශබ්දයේ කලින් ප්‍රශ්නයක් වෙලා තිබුණු එකක් නම් කලින් Taman ඒ ශබ්දයට තරහර ගත්ත ශබ්දයන් නම් ඒ සද්දය ආය ඇහෙනකොට අන්න එතකොට මමත්වේ එන්න පුළුවන්. ඒක මා කමැති සද්දයක් ඇහෙනවා, මහ කරදරයක්, ගෝසාවක්. දැන් මේ ගෝසා කියන්නේ අපි කියන්නේ කන්දස් ක්‍රියාව කියලා. ඒ කන්දස් ක්‍රියාව කියන එක එන්නේ මමත්වේ. ඒ ගෝසා කියලා එකක් නැහැ, තියෙන්නේ ශබ්ද විතරයි. කනට ඇහෙන්නේ ශබ්ද විතරයි. ඒ කන්දස් ක්‍රියාව කියන එක අපේ ප්‍රතික්‍රියාවක්. අපි ඒකට අකමැති නිසා කනට ඇහෙන ශබ්දයකට අපි කැමති නැහැ. ඒ අකමැති වෙනකොට ඒ කන්දස් ක්‍රියාව බවට පත් වෙනවා, ഘോഷාවක් බවට පත් වෙනවා. ඒ මමත්වේ. මමත්වයෙන් තමයි ഘോഷාහන. හැබැයි ශබ්ද කියන එක ඇහෙනවා. ඒ ඇසීමක් විතරයි. එතකොට ඇහෙන ශබ්දයට අපිට පුළුවන් මමත්වයෙන් ප්‍රක්ෂේපණයක් කරන්න. අපේ අතීත ෘචි ආරචිකන් අධ්‍යක්ෂීම් අරගෙන ඇවිල්ලා ඒ වර්තමාන ශබ්දයට අපිට පුළුවන් ප්‍රක්ෂේපණයක් කරන්න. අපි සාමාන්‍යයෙන් කරනවා. ඒ ප්‍රක්ෂේපණය කළ ගමන් ඊට පස්සේ අපිට ඇහෙන්නේ වර්තමාන ශබ්දය නෙමේ, ඒ අපි අතීතයේ ඇසූ ශබ්දය ඇහෙන්නේ. අද අපි තරහ ගන්නේ වර්තමානයේට නෙමෙයි, වර්තමාන ශබ්දයට නෙමෙයි, අපේම අතීතයට. එතින් සිහි හදාගත්තොත් අපිට පුළුවන් අතීතයේ අපිට කියන දෙයි වර්තමානයේ ඇත්තටම කනට ඇහෙන දෙයි දෙක වෙන් කරගන්න. වෙන් කරගෙන වර්තමානයේට සවන් දෙන්න පුළුවන් අතීතේ නිහඬ කරන. ඒ සිහියට පමණක් කළ හැකි ප්‍රතිහාරය. අතීතය ස්විච් ඔෆ් කරලා වර්තමානය ඔන් කරන්න පුළුවන්. සිහිය නැත්තම් වෙන්නේ වර්තමානය ඔෆ් වෙලා අතීතය ඔන් වෙනවා. ඒතර වර්තමානය අපිට ඇහෙන්නේ නැහැ. අපි හිතුවට ඇහෙනවා කියලා නෑ, වර්තමානය අපිට ඇහෙන්නේ නැහැ. වර්තමානය ඔෆ් කරලා තියෙනවා. හැම විටම ඔන් වෙලා තියෙන අතීතේ. ප්‍රමමත්තේ එයා ජීවත් වෙන්නේ අතීතේ. එයා සතුටු වෙන්නේත් එතන, දුක් වෙන්නේත් එතන. තරහ ගන්නෙත් ඒ අතීතේට. ආදරය කරන්නෙත් අතීතේට, වෛර කරන්නෙත් අතීතේට, බය වෙන්නෙත් අතීතේට. ඒ මමත්වේ නවා තැන්පොළ මොකද්ද? සුසානය. එයා ජීවත් වෙන්නේ සුසානයක. මොකද අතීතය කියන්නේ මිය ගිය දෙයක්. ජීවත් වෙන දෙයක් නෙවෙයි අතීතය කියන්නේ මැරුණු දෙයක්. ඔය හැම අතීත අත්දැකීමක්ම මැරිලා. ඒ මමත්වයේ ඒ අතීතේ ජීවත් වෙනවා කියන්නේ මමත්වයේ ජීවත් වෙන්නේ සොහනක. ඒ සොහනක ජීවත් වෙන මමත්වයට මොකද්ද තියෙන සතුට, නිදහස. වල්මන් වලට බය වෙනවා. ඒත් අතීත හොල්මන් වලට අපි බය වෙනවා. මමත් හරි බය අතීත හොල්මන් වලට. මමත්වේ ගැන අපි හිතන්නේ ඒ මහ වීරයෙක් විදිහට මමත්වේ උගත් තියෙන කෙනෙක් ගැන අපි හිතන්නේ යා මහ වීරයෙක් විදිහට නෑ බයිබුල්ලේ. මමත්වේ යම් පමණකට තිබෙනවද එපමණට මේ තැනැත්ත බයයි. මමත්වේට බෑ නිර්භීත මිනිසුන් නිර්මාණය කරන්න, එඩිතර මිනිසුන් නිර්මාණය කරන්න බෑ මමත්වේට. මමත්වේ හැමදෑම කළේ බියගුල්ලන්, බයගුල්ලන් හදන එක. ඒ බය නිසාම යා කෑ ගහන්නේ. ඒ බය නිසාමයි අනිත් අයව පාලනය කරන්න හදන්නේ. දැන් ලොකුවට මමත්වයේ තියෙන කෙනෙක් හැම විටම අනිත් අයව පාලනය කරන්න හදනවනේ, හසුරුවමින්, අනදෙමින්. ඒ අනිත් අයව පාලනය කරන්න හදන්නේ ඒ නිසා, බය නිසා. බය නැත්තම් මොකටද අනිත් අයව පාලනය කරන්නේ? බයයි. ඒ අය තමන්ට පාඩුවක් කරයි, හානියක් කරයි, හිංසාවක් කරයි. ඒ බය තියෙනවා. ඒ බය නිසා තමයි පාලනය කරන්න යන්නේ. බිය පාලකයන්ව නිර්මාණය කරනවා. හැම පාලකෙක්ම බය. බිය තමයි පාලකයන්ව නිර්මාණය කරන්නේ. මමත්වේ බිය නිර්මාණය කරන විට බිය පාලකයන් නිර්මාණය මමත්වයේ අඩු නම් බයත් අඩුයි. බය අඩු වෙන්න වැඩි වෙන්න නීති දැමීම, පාලනය කිරීම, හැසිරවීම අනිත් අයව ඒවත් අඩු වෙනවා. අනිත් අයට නිදහස දෙනවා. ඒ අනුන්ගේ නිදහස අපි බලෙන් ඒ අයට අහිමි කරලා තියෙනවා අපේ බය නිසා. අපිට අයිතියක් නැහැ තව කෙනෙකුගේ නිදහසක් අහිමි කරන්න. නමුත් අපේ බය නිසා, අපේ මමත්වේ නිසා ඒ අයට දෙන්න තියෙන නිදහස අපි දෙන්නේ නැහැ. ඒ අයට හිමිව තිබෙන නිදහස දෙන්නේ නැහැ. දකින්න බය. ඒ මමත්වයයි බය දෙක එකට යන්නේ. බිය යම් තැනක තිබෙනවද එතන මමත්වේ තිබෙනවා. මමත්වයේ යම් තැනක සිටිනවද එතන බයක් තියෙනවා. බිය තිබෙන තැනක සැප නැහැ, සැහැල්ලුව නැහැ, නිදහස නැහැ. දකින්න, දකින්න මේ කාරණා. දකින්න දකින්න මමත්වය අඩු කරගන්න උදව් වෙනවා. පුළුවන් වෙනවා. නිදහසේ ඉන්න අවශ්‍ය නම්, සැහැල්ලුවේ ඉන්න අවශ්‍ය නම්, සතුටින් ඉන්න අවශ්‍ය නම්, බයකින් තොරව ඉන්න අවශ්‍ය නම්, මමත්වය අඩු කරන්න. නීති පනවන කෙනෙක් බවට පත් වෙන්න එපා. නීතිදායකෙක්, ආඥාදායකෙක්, දැඩි පාලකෙක්, මොන අපරාධයක්ද මේ ලස්සන මනුස්ස ජීවිතේ, මේ අහිංසක මනුස්ස ජීවිතේ ඇයි එබඳු අවලස්සන තැනකින් ඉවර කරගන්නේ? ප්‍රශ්නේ මොකද්ද? ඒ ප්‍රශ්නයක් නෙමෙයි නේද? ඒ අද්දකින්. ඔව්. ඒකම දැන් කිසියම් කමඨහනක් නැවත නැවත පුහුණු කරන්න කියලා කියන්නේ භාවිතාව බහුලී කතා. නැවත නැවත කරන්න, වැඩි වැඩියෙන් පුහුණු කරන්න. ඒ පුහුණුවේ ප්‍රතිඵලයක් විදිහට નિરાයාසයෙන්ම ඒ කමඨහනට සිහිය යොමු වෙනවා. අපි යොමු කරන්න අවශ්‍ය නැහැ. ඒ ආයාසයෙන් යොමු කරන්න ඕනේ මුලදී. නමුත් ඉන්පසුව ඒ භාවනා කරන වෙලාවටයි සමාධි නොකරන වෙලාවටයි බොහෝ විට ඒ කමඨහනට සිහිය යොමු වෙනවා. භාවනා කරන වෙලාවෙන් වෙන්න ඕනේ අනිත් වෙලාවට උනත් ඒ කමඨහනට එනවා. දැන් උත්සාහ කළේ මේ පොදුවේ සලායතන වලටම සිහිය තියන් ඉන්නනේ. ඉතින් එහෙම ඉන්නකොට දැන් මෙතන හුස්මට හිත යනවා. එතකොට අපිට ඕන එකක් වෙන්නේ තව එකක්. එතන මේ දෙක අතර පොඩි ඝට්ටනයක් වුණා. ඒ ඝට්ටනේ ප්‍රතිඵලයක් විදිහට තමයි අර හුස්ම මේ දඟලන්න පටන් ගත්තේ. ඒක හුස්මක් අනිත් හුස්මට වඩා වෙනස් වුණේ ඒ ස්වභාවික රිද්මයෙන් පිටපැනලා එතන ආයාසයක් ගැටීමක් නිර්මාණය වුණේ ඒ නිසා. එන අපි පිට කෙනෙකුට නොපෙනෙන හරි ගැටීමක් හදාගත්තොත් අනිවාර්යෙන් හුස්ම වෙනස් වෙනවා. හුස්ම වෙනස් නොකර ගැටෙන්න බෑ කිසිම දෙයක් එක්ක. සිතිවිල්ලකින්වත් ගැටෙන්න බෑ. ඒ ගැටෙන මොහොතේම හුස්ම වෙනස් වෙනවා. ගැටෙන්නේ හැම විටම අස්වාභාවිකයි. ඒක හුස්ම අස්වාභාවික වෙනවා. සාමයේ තමයි ස්වභාවික. ගැටීමකින් තොරව සාමයෙන් එකඟ වෙලා ඉන්නවනම් ඒ රිද්මේ හරිම ලස්සනයි. හැබැයි ගැටුණු ගමම්ම ඒ අස්වාභාවික වෙනවා. අස්වාභාවික වෙන ගමන් ඉතින් මේ හුස්ම අනිත් හුස්මට වැඩිය වෙනස්. අපි ඒ බවත් සිහියෙන් දකිමින් හිටියා. ඊළඟට ඒක පිළිගත්තා. එහෙම වුණාට කමක් නැහැ. ආය අපි යට සලායතනෙට ගියන්න උත්සාහ කරේ නේ. මේක වෙනවනම් මේක උනාලු. ඒතරම් මමත් ඒක නෑවෙ නෑ එතෙන්ට නෑ මේක නෙමෙයි මට ඕනේ අරකයි කියලා. මේ මමත් ඒ අත්හැරලා වෙන දෙයකට වෙන්නදල්ලා සිහියෙන් හිටියා. ඒ මමත් ඒ අත්හැරීමේ ප්‍රතිඵලයක් විදියට සා සිදුවෙන දෙයට සිදුවෙන්න ඉඩ දීලා සිදුවෙන ආකාරය සිහියෙන් දැනගැනීමේ ප්‍රතිඵලයක් විදියට ආනාපාන සතිය වෙන්න පටන් ගත්තා. කරනවා වෙනුවට එතකොට හරි ලස්සනට හරිම ලස්සනට ස්වභාවික විදියට ධානාපාන සතිය කරාගෙන යනවා. ඒ ඕනෑම දෙයකට ආදේශ කරන්න පුළුවන්. මුළු ජීවිතයටම ආදේශ කරොත් එතකොට ජීවිතේ බොහෝම ලස්සනට ගලාගෙන යයි. එය අතු ගෑමට ආදේශ කරොත් බොහොම ලස්සනට අතු ගෑවේ. ඉවීමට පිසීමට ආදේශ කරොත් ඒ දේ බොහොම අපූර්වවට සිදුවේ. අවම වෙහෙසකින්, අවම ආයාසයකින්, අවම ශක්තියකින් උපරීම ලස්සනකට. කතාවකට ඒ ආදේශ කරොත් ඒ මමත්වයෙන් තොර පූර්ණ සිහිය ඒ කතාව ගීතයක් බවට පත් වෙනවා. කරන්නේ කතාවක් නමුත් ඒ හරියට ගීතයක් ගයනවා වගේ. ජීවිතයේ ඒ ස්වභාවික රිද්මයට එකතු වෙනවා. දැනගන්න සිහිය තියෙන්න ඕනනේ. සිහිය තිබුණොත් විතරයි හුස්ම දැනෙන්නේ. දැන් පටන් ගන්නකොටත් හුස්ම දැනෙන්නේ නැහනේ. අපි කොච්චර කිව්වත් අලුතෙන් කෙනෙකුට හුස්ම දැනගන්න කියලා හුස්ම දැනෙන්නේ නැහැ. හුස්ම දැනෙන්නේ නැත්තේ හුස්ම නැති නිසා නෙමෙයි, හුස්ම දැනගන්නට තරම් සියුම් සිහියක් නැති නිසා. ඒ සියුම් සිය ඇති කරගන්න ඕනේ. ඒ සියුම් සිය ඇති කරගන්න අපිට පුළුවන් ශරීරය ගැන අවධානයෙන් ඉන්න, සංවේදනා ගැන අවධානයෙන් ඉන්න, ඇහෙන ශබ්ද ගැන අවධානයෙන් ඉන්න, පවතින නිහඬියාව ගැන අවධානයෙන් ඉන්න. ඉතින් මේ වගේ උපක්‍රම නැත්තම් සක්මන් භාවනාව, මේ උපක්‍රම යොදා ගැනීමෙන් අන්න සිහිය මතු කරගන්න පුළුවන්. ඒ සිහිය මතු වුණු ප්‍රමාණයට අපිට හුස්ම තේරෙනවා. ඒ හුස්ම තව තව මතුවෙන්නේ මතුවෙන්නේ හොඳටම හුස්ම තේරෙනවා. ඒක අවස්ථාවක් වෙනවා. හුස්ම හොඳටම කවදාවත් ජීවිතේ නොදැනෙන මට්ටමට හොඳටම හුස්ම තේරෙනවා. ආස්වාසය හොඳට පැහැදිලිව ප්‍රස්වාසය හොඳට පැහැදිලිව. ඉතින් අපි තවත් මේ භාවනාව යෙදෙනවා. යෙදෙනකොට වෙන්නේ අර කලින් කතා කළ කාරණේ අපි උපාදාන අත්හරිනවා. ඒ උපාදාන අත්හරින්න හුස්ම සරල වෙනවා, සිවුම් වෙනවා. ඒ තමයි ආනාපාන සතිය විශේෂත්වය. අනිත් භාවනාවට වඩා අනිත් භාවනා වඩන්න වඩන්න කමඨාන වඩ වඩා ප්‍රකට වෙනවා. ආනාපාන සතිය වඩන්න වඩන්න කමඨාන අප්‍රකට වෙනවා. හුස්ම අප්‍රකට වෙනවා. අප්‍රකට වෙන්නේ එච්චර හුස්මක් ඕනේ නැති නිසා. ආනාපාන සතිය වඩන්න වඩන්න හුස්ම ඕන ප්‍රමාණය අඩු වෙනවා. ඒ ප්‍රමාණය අඩු වෙන විට හුස්ම ගන්න වේගය අඩු වෙන විට හුස්ම දැනගන්න ලේසි නැහැ. ඒ මට්ටමට එහෙනම් සිහියත් සිවුම් වෙන්න ඕනේ. දැන් මෙතන වෙන්නේ මේ සිහියත් සිවුම් වෙනවා භාවනාවේදී. නමුත් සිහිය සිවුම් වෙන වේගයට වඩා ඉක්මනට හුස්ම සිවුම් වෙනවා. දැන් මේ දෙන්නම එක ගානටම සිවුම් වෙවි ගියා නම් හුස්ම කොපමණ සිවුම් වුණත් සිහියට තේරෙනවා හුස්ම ගන්නවා පිට කරනවා කියන එක. නමුත් සිහිය සියුම් වෙන වේගයට වඩා ඉක්මනට හුස්ම සියුම් වුණොත් අන්න එවිට දැන් තේරෙන්නේ නැහැ හුස්ම ගත්තද පිට කරාද. ඒ තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති සිහිය නැති නිසා නෙමෙයි. අර පටන් ගන්නවට තිබ්බට වැඩිය හොඳ සිහියක් දැන් තියෙනවා. හොඳ සිහිය, හොඳ සම්මා සතියක් තියෙනවා. නමුත් ඒක මදි. තව සියුම් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා කරන්න තියෙන්නේ ඒ නොදැනීමට සිහිය තියාගන්න. දැන් හුස්ම දැනෙන්නේ නැහනේ. දැනෙන්නේ නැති එක ගැන සිහියෙන් ඉඳ දැනෙන්නේ නැහැ කියන එක දැනගෙන ඉන්න. වෙනේවට අවධානය යොමු කරන්න එපා. වෙනේවට අවධානය යොමු කළ ගමන්ම දැන් කිසියම් කාර්යයක් කරන්න පටන් ගත්තනේ අවධානය යොමු කළ. එතකොට නැවත හුස්ම වේගවත් වෙනවා. එවිට හුස්ම තේරෙනවා. වේගවත් වෙච්ච ගමන් හුස්ම තේරෙනවා. නමුත් ආපහු අපි මුලට ආවෙනවා. ඒ නිසා වෙන මොනවටවත් හිතෙමු කරන්න එපා. ඒ හුස්ම ගැන තිබුණු අවධානය දිගටම තියාගෙන ඉන්න. හුස්ම දැනෙන්නේ නැත්නම් දැනෙන්නේ නැති බව දැනගෙන ඉන්න. ඒ සියයට කරන්න පුළුවන් වැඩවලින් එකක් තමයි නැත්නම් නැති බව දැනගන්න පුළුවන්. තියෙනවා නම් තියෙන බව දැනගන්න පුළුවන්. ඒ දෙකම සිහියට කරන්න පුළුවන්. දැන් මේ දෙවෙනි කාර්යය කරන්න සිහිය. ආස්වාසය දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැති බව දැනගන්න. ප්‍රස්වාසය දැනෙන්නේ නැහැ. ඒ බවත් දැනගන්න. ඒ නොදැනීම දැනගන්න පටන් ගන්නකොට සිහිය තවත් සියුම් වෙනවා. නොදැනීම දැනගන්න තරමට සිහිය සියුම් වෙනවා. සිහිය සියුම් වෙනකොට අර සියුම් ආස්වාස ප්‍රස්වාස දැනෙන්න පටන් ගන්නවා. ඒ තමයි කළ යුතු හොඳම දේ. එහෙම නැතුව ලේසිම දේ තමයි හුස්ම ආපහු ගොරෝසු කරගන්න එක. එක්ක හිතලා හුස්මක් අරගෙන නැත්නම් කිසියම් දෙයකට අවධානය යොමු කරලා හුස්ම නැවතත් ගොරෝසු කරගෙන අර ගොරෝසු සිහියෙන් දකින්න පුළුවන්. ඒතකොට කවදාවත් ඉන් එහාට යන්න බෑ අපිට. ඉන් එහාට යන්න නම් හුස්ම දැනුන් නැති වුණාට කමක් නැහැ. ඒ දැනෙන්නේ නැති බව දැනගෙන ඉන්න. දැන් අපි බොහෝ දේ කතා කළා හිතනවා ඒ අදට ප්‍රමාණවත් කියා. කල්‍යාණ මිත්‍රවරුනි අපි අපේ මනස් වෙහෙසුවා කතා කරන්න, තර්ක කරන්න, හිතන්න, සංකල්ප ගොඩනගන්න. ඒ නිසා විනාඩියක් දෙකක් විතර මේ මනස නිහඬ කරගන්න බලමු. ඉඩ දෙන්න හිතට නිහඬ වෙන්න. ධර්ම සාකච්ඡාව අවසానයි. අත්තරින්න කල්පනාවන්, අත්හරින්න සංකල්ප, අත්හරින්න ප්‍රශ්න සහ පිළිතුරු. ඉඩ දෙන්න මනසට ගැඹුරින්ම නිහඬ වෙන්න. අද්දකින අපූර්වතම නිශ්ශබ්දතාවය සහ සංසුන් බව නින්දට යන මොහොතෙත්ම පවත්වාගෙන යන්නට සහ දකින්නට පුංචි වීරයක් කරමු. ඒ උදව් වේ කලබල වෙන හීන නොපෙනෙන ස්වදායි නින්දත් ඒ උපකාරී වේ. අලියම පිපෙන නෙළුමක් සේ දැසෙන පිපිදෙන්නට කල්‍යාණ මිත්‍රවරුනි සුවසේ නිදාගෙන සුවසේ අවදි වෙන්න.